ගරු අධ්‍යාපන ඇමතිතුමා,
ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යංශ වැල්සීෂයේදී මම සඳහන් කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යංශය අද පවතින විෂය හැටියට සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය, තහා තාක්ෂණ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර තුනත්, එවාගේම තාක්ෂණ ආයතන, පර්යේෂණ ආයතන, විද්‍යාව සම්බන්ධ වූ ආයතන කියන මේ ක්ෂේත්‍ර සියල්ලම සමන්විතව තමයි අධ්‍යාපන අමාත්‍යංශය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දිනු රටක් හැට ගත්තොත් ජපානය, ජපානයේ අධ්‍යාපන අමාත්‍යංශයත් මේ හා සමානයි. ඒ නිසා මම හිතනවා පළවෙනි වතාවට තමයි අධ්‍යාපන අමාත්‍යංශය තුළ මෙවැනි විශේෂ සංකල්පයක් දකින්නට ලැබෙන්නේ. මම මගේ කතාව කොටස් කීපයකට බෙදනවා. පළවෙනි කාරණේ ගරු රෝහිණි කවරත්න මැතිණිය මතු කරපු ප්‍රශ්නවලට යම් පිළිතුරක් දීමට. දෙවෙනි කොටස තමයි අධ්‍යාපන අමාත්‍යංශර වෙන් කළ තියෙන ප්‍රතිපාදන ඇස්තමේන්තු, ඊළඟට විශේෂ වශයෙන් වෙන් කළ තියෙන මුදල්, ඊළඟට මේ ක්ෂේත්‍ර තුන සහ විශේෂයෙන් සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව යෝජනා. ගරු කථානායකතුමනි, මම සඳහන් කරන්න ඕනේ පසුගිය වර්ෂයේ අපේ හැන්සාඩ් එක අරන් බැලුවොත් අධ්‍යාපන වැල්සීෂය මම රාජ්‍ය අමාත්‍ය හැටියට මට කතා කරන්න තිබුණේ මිනිත්තු 8යි. දෛවය වෙනස් වෙලා නේද මන්ත්‍රීතුමිය? දැන් මට විනාඩි 40ක් තියෙනවාද? එදා රාජ්‍ය අමාත්‍යංශයකින් දොට්ට දාලා ඊට පස්සේ මට මතකයි එක මන්ත්‍රීතුමෙක් ඔය පැත්තේ ඉඳගෙන පහුගියදා කිව්වා කකුල් අඳලා වැඳගෙනම ඇමතිකම් ගත්තයි. මම ඇමතිරෙක්ුණේ 2000. ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලත් නැතුව ඇති සමහර. හැබැයි මම එදා ඉඳලා අද දක්වා කිසිම දවසක කිසිම විෂයක් කිසිම ජනාධිපතිවරයෙක්ගේ, චන්ද්‍රිකා මැතින් කුමාරතුංග ජනාධිපතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුරු 5 දෙනෙක් යටතේ කිසිම විෂයක් මං ඉල්ලලා අරගෙන නැහැ. මට දුන්න විෂයක් මං කළා තිනවා හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන්. ඒකක් මතක් කරන්න ඕනේ, දේශපාලන ඉතිහාසයත් දැනුමත් බුද්ධියත් නැති සමහරුන්ට ඒක ගැන මෙනෙහි කරන්නට. අද සභාවේ නැති හින්දා එතුමා හැන්සාඩ් එකෙන් බලා ගනීවි. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ ඔබතුමිය සඳහන් කරපු කනුවලට එන්න කලින් ගරු කථානායකතුමනි, අපි පාර්ලිමේන්තුවේ ඉන්න මේ සියලු දෙනාම ව්‍යවසායදායකයේ සමාජික හැට මතක තියාගන්න වෙනවා. අවුරුදු 74ක ඉතිහාසයක් තුළ රටේ අපි සාමාන්‍ය වචනෙන් කියනවා ෆේල් කියලා. ප්‍රධාන වශයෙන් ෆේල් වෙලා තියෙන්නේ මොනවද? ආර්ථිකය, ඊළඟට කෘෂිකර්ම. මේක කෘෂිකර්මික රටක් මුලින්ම හැදින්වුණේ. ඒත් කෘෂිකර්මයේ ෆේල් වෙන්නේ. ඇයි? ගත්ත ප්‍රතිපත්ති තීන්දුවල තීන වරද නිසා. ආර්ථිකය, දැන් අපේ බඳුලගොඩ නැමැත්තමත් ඉන්නවනේ. ඔව්. නෑ එහෙම නෙවෙයි. දැන් මහ බැංකුවේ ඉන්නවනේ ආචාර්ය උපාධි තියෙන සෑහෙන පිරිසක්. නේද? ඉතින් මේ ඔක්කොම ෆේල් නේ එහෙනම්. ඇයි මේ මන්ත්‍රීවරු දෙස විසභාග ෆේල් කියන්නේ? මන්ත්‍රීවරු ඉන්නේ නීති සම්පාදනය කරන්න, ඇමතිවරු ඉන්නේ විධායකයේ ක්‍රියාත්මක කරන්න, ප්‍රතිපත්ති හඳුන්වා දෙන්න ක්‍රියාත්මක කරන්න. එහෙනම් ඒකට අවශ්‍ය වන්නා වූ පසුබිම මාතලා දෙන්න ඕනේ කවුද? මතක තියාගන්න, ලෝකයේ දියුණු රටවල් ටික ගමු. ඇමරිකාවේ එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය, ඊශ්‍රායලය, දකුණු කොරියාව, මේ රටවල් ගන්න. කොහොමද දියුණු වුනේ? මේවා දියුණු වුනේ ආර්ථික විද්‍යාඥයින්ට අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්ති හදන්න, විද්‍යාව හා තාක්ෂණය දියුණු වෙච්ච නවෝත්පාදනත් එක්ක ඒවයි සහයෝගය ලැබුණා. ආර්ථික විද්‍යාඥයින්ට තනියම මේ වැඩේ කරන්න බෑ. මේ හතරවෙනි කාර්මික විප්ලවයට අපි ඇවිල්ලා තියෙන්නේ. අපි පාසල් යනකොට භූගෝල විද්‍යාවට ඉගෙන ගන්නවා ස්ටෙප්ස්, ප්‍රේරිස්, තනබිම් ගැන. දැන් වැඩක් තියෙනවද කතා නැහැ තුමනි ඒව ගැන? දැන් ඒව හවුසින් ස්කීම් හදලා ඇති. දැන් බලනකෝ ඇමරිකාවේ ෆාම්ස් තමයි ඔක්කොම වටේ තියෙන හවුසින් ස්කීම් හදන්න ගෙවල් 5000යි 6000යි එක එක වර්ගයේ. මේක වෙනස් වෙලා ගිහිල්ලා මේ දැන් අද ලෝකේ පරීක්ෂණ කරලා තිනෝ මොනවාද අර පෙඳ කියලා කියන්නේ? ඇල්ගි. ඇල්ගි වර්ග 30 ගණක් තියෙනවා. ඒකේ එක ඇල්ගි වර්ගයකින් අද ආහාර නිෂ්පාදනය කරන්න පරීක්ෂණ කරන. කොහමද? අවශ්‍ය වෙන්නේ සූර්යාලෝකයේ විතරයි ජලයයි. අද කාන්තාර තියෙන ප්‍රදේශවල පරීක්ෂණ කරනවා අභ්‍යවකාශ යානය පරීක්ෂණ කරන සූර්යාලෝකය ලැබෙනවා, ජලය තිනවා, වීදුරු ටියුබ් එක ඇතුලේ නත්තල් ගහක ස්වරූපයට එනවා. මොකද ආලෝකය විහිදිලා යන ඕන නිසා. ඒකෙන් ඇති වෙන එකෙන් අද පරීක්ෂණ කරලා තිනවා ආහාර වේලක් කැටයකින් පිරිමහ ගන්න. එතනට අද ඇවිල්ලා තිනවා. දැන් ඇයි එතනට ගියේ? අද ඇමරිකා එක්සත් ජනපදේ. අන්න කරුණාකර ඔය දොර වහන්න උතන. අද ඇමරිකා එක්සත් ජනපදයේ 2001 හඳුන්වා දුන්නේ STEM education, science, technology, engineering, mathematics. අද ඇමරිකා එක්සත් ජනපදයේ 2021 වෙනකොට එයාගේ ආදායමෙන් 70-62% නියෝජනය කරන්නේ STEM education එකෙන් ආපු අය. STEM education. දකුණු කොරියාවේ තාක්ෂණයේ දිනු එක ප්‍රොඩක්ට් එකයි Samsung. ලෝකේ හැමතැනම Samsung. අදටත් 140ක් දකුණු කොරියාවේ ජාතික ආදායමෙන් 140ක් උත්පාදනය කළ දෙන්නේ Samsung. ඇයි ඒක? නිර්මාණයක්. ජපානයේ දවසින් දවස නව නිර්මාණ රිසර්ච්. අපේ රිසර්ච් එකට ලංකාව වෙන් කළා තින්නේ 0.11යි. 0.1යි. එන පරිශන තුලින් නවෝත්පාදන තුලින් ඒ රටවල් හදාගන්නේ වට අපි මොකද කරන්නේ? අපේ විදුෂෙන් මේ ඕනකන්නේ. දැන් අපි නිර්මාණය කරගත්තා නම් දැන් අපේ රටේ තිනවා ග්‍රැෆයිට් මිනිරම්. මේක දැන් ග්‍රැෆීන් කරන්න පුළුවන්. වැලිවැඩිෂන් එක අගේ කරු කිරීම 1:15,000යි. අපේ පුල්මුඩේ තියෙන ඉල්මනයි පස් හැටියට යවන අගේ එකතු කළොත් ටයිටේනියම් ඩයොක්සයිඩ් 1:30,000යි. අපේ තිරුවාණ ක්වාට්ස් අපි යවනවා මිලිමීටර 0.5ට 1 කඩලා තායිවානයට. තායිවානෙන් චිප් එක හදලා අපිට එවනවා. ෆයිබර් ඔප්ටික් තිරවාණ ගන්න. අපේ මොනවාද යකිරාව දිහා තියෙන උතුරු මැද තියෙන නිදිය ගෙන්දගම් පොස්ෆේට් නිදිය අපි ඒකට වාඩි වෙලා ඉන්නවා අවුරුදු 200ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. TSP රටින් ගෙනනවා. හරි. දැන් අපි මොකද කරන්න ඕනේ? මේකේ අගේ එකතු කරන්න ඕනේ. විද්‍යාඥ සූදානම් පරීක්ෂණ කළා තිනෝ. නැනෝ ටෙක්නොලොජි ආයතනයේ පරීක්ෂණ සියල්ලම කළා තිනෝ. කුරුඳු වල පරීක්ෂණය කළා තිනෝ. නැනෝ පොහොර වල පරීක්ෂණය කළා තිනෝ. මේ සියල්ල කළා තිනෝ. ඉතින් විද්‍යාඥයගේ කොටස කළා තිනෝ. හැබැයි ආර්ථික විද්‍යාව පැත්තේ අය මේකට අවශ්‍ය සහයෝගය දීලා නැහැ. මේක අගේ එකතු කරලා ඉස්සරහට යන්න. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මම එතනින් එනවා. ගරුකතනමුත් මම පෙන්වලා දුන්නේ. මොන ආණ්ඩු වෙනස් වුණත් මොන නායකයාවත් ඉස්සරහට විද්‍යාව තාක්ෂණය සහ විද්‍යාඥයන්ගේ තාක්ෂණ ශිල්පීන්ගේ සහය ආර්ථික සංවර්ධනට එකතු කර නොගන්නා තාක්කල් හැමදාම ණය බරිත රටක් බවට පත් වෙනවා. මේකට තමයි අධ්‍යාපනයක් ඕනේ වෙන්නේ. ඒ අධ්‍යාපනය නිකන් නෙවෙයි. විපක්ෂයේ පවිරත්න මැතිණිය කිව්වා සම්පූර්ණ සහායක දැනුලක අධ්‍යාපන පරිවර්තනයකට. අපි පටන් ගත්තා education reforms. හැබැයි දැන් UNESCO කියනවා අපි යන්න ඕනේ education transformation, digital transformation in education. දැන් එතුමිය සදාන් කළා ගුරුවැටු. දැන් ඒකට තමයි අපි නෙමිස් එක හඳුන්ලා දෙන්නේ. මේ වෙනකොට සාපරගමු පළාතේ ක්‍රියාත්මකයි ගුරුමාරු වෙන්නේ. කෙලින්ම ඉන්ටර්නෙට් ගියාම බලාගත්තායි කවද්ද ගුරුමාරු ලැබෙන්නේ? මතක තියාගන්න ගුරුවරු මාරු කරන්න බෑ. මාරුව කියන එක අදහස් කරන්නේ teacher deployment, ගුරුවරු ස්ථානගත කිරීම. පාසලක විද්‍යාව උගන්වන ගුරුවරයෙක් ඉන්නවා නම් එයාව මාරු කරනවා නම් එතනට replacement එක දෙන්න ඕනේ. නැත්නම් ඒ ළමයි ඉගෙන ගන්නේ කොහොමද? දැන් අද ගත්තොත් අද මේ හැමෝම කතා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? විදුහල්පති වැටුප් ප්‍රශමතාවේ, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශමතාවේ, දීමනා පිළිබඳව. හැබැයි මේ එක්කෙනෙක්වත් කතා කළේ නැහැනේ මේ දරුවන්ට හරියට පන්තියේදී උගන්වනවද කියලා. දැන් 6000 ගණන් මේ සැරේ ඕ ලෙවල් එක්සෑම් එකේ සියල්ලම අසමත් විෂය. දැන් වග කියන්නේ කවුද? කවුද වග කියන්නේ? වග කියන කෙනෙක් නැහැ. අවුරුදු 11ක් පාසලේ ඉගෙනගෙන වැඩ සියල්ලම අසමත් වුණාම වග කියන්න කෙනෙක් නැහැ. මේ ඔක්කොම කතා කරන්නේ කාගේ අයිතිවාසිකම්? වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් තමන්ගේ මතේම පරස්පර වෙනවා. දැන් මං ගත්තොත් එකිනෙක මං උත්තර දීලා පටන් ගන්නම් ඒ ටික. මම ස්තුතිවන්ත වෙනවා අධ්‍යාපන උත්සාහකරණයට සහාය දෙනවා. ඔව්. එතුමීට දැනුමක් තියෙනවා ඒ ගැන. ඊළඟට දෙමු අපි ප්‍රශ්න දෙකකට මැදි වෙලා. ඔව්. ඉගෙනීමයි ආහාරයි. උසස් පෙළ විද්‍යාංශයෙන් ඉගෙන ගන්න දරුවෙකුට උපකාර පන්තියට කීයක් යනවද? මේ ළඟදී මගේ හිතවතෙක් මට කිව්වා පඩිය ගත්තාම 30,000ක් වෙන් කරනවා. දරුවෝ දෙන්නෙක් හිටියෝ. දැන් මේ කතා කරන්නේ පාසල් උපකරණවල මේ සෙස්පද්ද ඉහළ යෑමනේ. ඒක අපි යම් පියවරක් ගන්නවා. අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා තියෙනවා සෙස්පද්ද අයින් කරන්න අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල. හැබැයි ඒකමද ප්‍රශ්නේ? වෙන කර්මාන්තයක් තියෙනවා. ටිකක් අමාරු විශයක් තියෙනවා නම් ඒකට උපකාරයක් ගැනීම ඒක හරි. එදා ඉඳලම වුණා. ඒක එහෙම නෙවෙයිනේ දැන්. දැන් ගුරුවරු වැටප ගත්තාම ඉස්සෙල්ලාම උපකාර පන්ති ගන්න වෙන් කළා ඉන්නේ. ඊළඟට වෑන් එකට හරි බස් එකට හරි රුපියල් 10,000 15,000 20,000 වෙන් කරා. ඒ කිලෝමීටර් 20-25 එන්න වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. මේක නිසිය ආකාරයෙන් ප්‍රතිසංස්කරණය මෙතෙන්ට ගත්තනම් පාසලේ පන්ති කාමරයේ ගුණාත්මක අධ්‍යාපනයේ දුන්නනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නනම් ඔය ප්‍රශ්න දෙකටම පිළිතුරු එතන තියෙනවා. මම ඊට වඩා ගැන කියන්නේ නැහැ. ඊළඟට මේ උපකරණ මේ පිළිබඳව සෙස්මිල අඩු කරන්න මම අමාත්‍ය මණ්ඩලයට අවධානය යොමු කළා තිනෝ. ඊළඟට කෝ ගුරුවරියන්ගේ සාරිය තමයි ලොකුම ප්‍රශ්නේ කියලා. හැබැයි එතුමියගේ මතය කිව්වේ නැහැ. ගුරුවරුන්ගේ තියෙන ආචාර ධර්ම පද්ධතිය පොතක් print කරලා තිනෝ. ඒකේ පැහැදිලිව කියනවා පන්ති කාමරයට එනකොට ගුරු මහතෙක්ව මහත්මියක් විනීතව සංවරව ඒකට ගැළපෙන ආකාරයෙන් ඇඳුමක් ඇඳගෙන ඉන්න ඕනේ. ඒක නිසා මං ඒ ගැන ඊට වඩා කියන්නේ නැහැ. මොකද පහුගිය කාලෙම අපි මාධ්‍ය තුලින් දැක්කා ඒකට අපහසුතාවට පත්වෙච්ච පිරිස කොපමණද කියලා. ඇත්තම මං කනගාටු වෙනවා. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරපු අය ඒකට වග කියන්න ඕනේ. හැබැයි යම් ආර්ථික දුෂ්කරතාවයක් නිසා ප්‍රශ්නයක් තියෙන අයට මම වෙන වැඩපිළිවෙලක් සකස් කරන්න යනවා. රජයේ ප්‍රතිපාදන නොලැබුණත් ඒ අයට සහයෝගයක් ලබා දෙන්න. ඊළඟට ගුරුමාරු මං කියන්නේ එමිස් එක දැම්මහම ඔක කිසි ප්‍රශ්නයක් නැහැ අපිට කරගන්න පුළුවන් තාක්ෂණයත් එක්ක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙක් කල් ඇයි ඒක නොකලේ? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට වැටුප් ප්‍රමාද වීම. මේ සියල්ලම තාක්ෂණය යොදා නොගැනීම නිසා ඇතිවන ප්‍රශ්න. ඊළඟට මම පිළිගන්නවා පළාත් අධ්‍යාපන අමාත්‍යංශ මීට වඩා සක්‍රීය ලෙස මහජන නියෝජිතයින්ගෙන් සමන්විතව වෙන්න ඕනේ. එතන අඩුවක් තියෙනවා. ඒක පළාත් සභා පිහිටවල නැති නිසා වෙච්ච ප්‍රශ්නයක් විපක්ෂ සංවිධායකතුමනි. ඒකනේ මේ පාර්ලිමේන්තුව තමයි වග කියන්න ඕනේ. දැන් අවුරුදු 4ක් තිස්සේ පළාත් සභා නැහැ. 2018 පළාත් අධ්‍යාපන අමාත්‍යංශ වල නිසියාකරෙන් වැඩ කරන්න මහජන නියෝජිතයෝ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. අපි එතනින් ඒක විසඳන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. ඊළඟට අධ්‍යාපනඥ සේවයේ 145 ඉන්නේ. 145 අද ඉන්නේ. 155ක් නැහැ. ඊළඟට වැටුප් විෂමතාවයේ 97 පටන් ගත්තේ. මෙතෙක් වෙනකන් ඇවිල්ලා දැන් ගිය අවුරුද්දේ බිලියන 32ක් වෙන් කළා වැටුප් විෂමතාවයේ ගුරු විදුහල්පතිතුමන් විතරක් වෙනස් කරන්න. ඒක කරනකොටම අධ්‍යාපනඥ සේවය, පරිපාලන සේවය, විදුහල්පති. ආපහු මේ අතර වැටුප් විෂමතාවයක් ඇවිල්ලා තියෙනවා. ආයි ගුරු උපදේශක සේවාවත් එක්ක ඇවිල්ලා තියෙනවා. මම සාකච්ඡා පවත්තලා දැන් යම් යම් එකඟතාවයන් වලට ඇවිල්ලා තිනෝ. මේ අමාත්‍යංශය බාර ගන්න තාම මාස 4යි. මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද පළවෙනි කාර්තුව තුල විදුහල්පති සේවේ, අධ්‍යාපනඥ සේවේ, ගුරු උපදේශක සේවේ, ගුරුවරුන්ගේ ඒ වගේ තීන ප්‍රශ්න කීපයක් විසඳන්න මම මුලින්ම මේ කියන්න නැත්තම් කිව්වේ නැහැ කියලා ගුරු විදුහල්පති වෘත්ති සමිති සංධානය වෘත්ති සමිති ගණනාවක් අත්සන් කළා. යම් යෝජනා වගේක් සම්මත කරගෙන තිනෝ. ඒ කරුණු කීපයක් සඳහන් කළා තිනෝ. ප්‍රධාන වශයෙන් කරුණු 4ක්. ඒ කරුණු 4 මුදල් හා සම්බන්ධ වෙන ඒ සීලම කරුණු මම අමාත්‍ය මණ්ඩලයට සහ රජයට යොමු කරනවා. චක්‍රලේඛන අනපනත් පිළිබඳව සාකච්ඡා කළා අපිට තීන්දුවකට එන්න පුළුවන්. ඊළඟට පරිතින ආර්ථික තත්ත්වය තුළ මේ පෝෂණ තත්ත්වයන් පිළිබඳව විකල්ප වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ගුරු විදුහල්පති උත්සම සම්ධානයේ යෝජනා මාලාව කෙරෙහි අපේ දැඩි අවධානය යොමු කළා. එයත් සමග සාකච්ඡා කළා. යම් යම් තීන්දුව වලට එන්න සූදානම් කියන කාරණය පැහැදිලිව මම සඳහන් කරමු. ඊළඟට තව කාරණයක් කිව්වා. ඒ තමයි විශ්වවිද්‍යාල බඩපත් කිරීම. විද්‍යාපීඨ ආරම්භ කළේ 1986 පනතේ. ජාතික අධ්‍යාපන ආයතනය පටන් ගත්තේ 1985. ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි ගුරුවරුන් සර්ටිෆයි කරන්නේ. එක විද්‍යාපීඨ වලින් තව අවසාන විභාගයේ සහතික කරනවා. ඊළඟට විෂයමාලා සංවර්ධනය. ඒක කොඳුනාරටි අධ්‍යාපනයේ. විෂයමාලා සංවර්ධනය. ඊළඟට ඉන් සර්විස් ට්‍රේනින්. ගුරු සේවයට බැඳුනහම පස්සේ වෙන්නා වූ පුහුණු කිරීම. ඩිප්ලෝමා ප්‍රදානය කිරීම. උපාධිය. පශ්චාත් උපාධිය දක්වා ප්‍රදානය කරන්න පුළුවන්. UGC එක එකගතාවය අවශ්‍ය නැහැ. ඒක තමයි පනතේ ස්වરૂපය. 1986 ගණන්ලා තියෙන්නේ. ඊට ඊළඟ අවුරුදු තමයි විද්‍යාපීඨ පිහිටුවේ විශේෂයෙන්ම ප්‍රාථමික සහ මැද පන්ති වලට අවශ්‍ය වන්නා වූ පුහුණු ගුරුවරුන් ලබා ගැනීම. දැන් ඒක තියෙන ප්‍රතිශතයෙන් වෙනස් කරගෙන අද වෙනකොට ඇවිල්ලා මේ වෙනකොට විද්‍යාපීඨ 19ක් තියෙනවා. දැන් එතෙන්දී මත දෙකක් තියෙනවා. එකක් දැන් එතුමිය කිව්වා ජාතික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාලයක් කළා අනිත් ඒවා පීඨ කරන්න. හැබැයි ගුරු අධ්‍යාපනඥ සේවය මත ඊට වඩා වෙනස්. ඒගොල්ලෝ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය එහෙම තියෙන්න අරින්නේ. ඒගොල්ලන්ට විශ්වවිද්‍යාලවලට තියෙන සූසුකම් ටික තියෙනවා. පාදි පිළිගන්න ඔය පැත්තේ. අපිට මේකේ වෙනම විශ්වවිද්‍යාලයක් පිහිටවල ඒකේ වෙනම පීඨ පිහිටවයි. ඒ නිසා මේ පිළිබඳව සාකච්ඡා කරලා යම් යම් විකල්ප යෝජනා කරලා තිනවා. මෙතන ඩීටේල් වශයෙන් කියන්න බෑ. නමුත් අපි ඒක කරනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා 2024 ඉඳලා බඳවා ගන්න සෑම කෙනෙක්ම විශ්වවිද්‍යාලයකට බඳවා ගන්න. National University of Education. අපේ රටේ විතරයි නැත්තේ. සිංගප්පූරුවේ තිනවා, ඉන්දියාවේ තිනවා, මේ ඕනම රටක තිනවා. එතකොට ඉන් පස්සේ මේ ක්ෂේත්‍රයට එන්නේ උපාධිධාරී පුහුණු ගුරුවරයෙක් තමයි පන්ති කාමරයට එන්නේ. ඒක කරන්නකම් ගුණාත්මක අධ්‍යාපනයක් හදන්න බෑ. අද විවිධ ඩිප්ලෝමා ගත්ත අය පළාත් සභාව වලින් බඳවාගෙන. දැන් ගුරුකමට පුහුණු කරලා තින්නේ කවුද මේ අය? එතනයි ප්‍රශ්නේ. මාස 6ක් පාසලකට ගිහිල්ලා හිටියම එහෙම උගඩන්න බෑ ගුරුවරයෙක් වෙන්නේ. ආ මනෝවිද්‍යාව විෂන් ගණනාවක් තිනවා මේ ගුරුවරයෙක් කරන්න අපේ පීඨවල උගන්නන ඩිප්ලෝමා එකෙත් තිනවා. එන්නේ එවැනි ගුණාත්මක ගුරුවරයෙක් දෙන්න නම් අපි බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලය නිර්මාණය කරනවා ලබන අවුරුද්ද තුල ඒ විශ්වවිද්‍යාලයේ පීඨ කීපයක් තියේවි. ඒවැ කැම්පස් ටික තියේවි. ඒවැ දෙපාර්තමේන්තු තියේවි. මේකට බඳව ගන්නවා උසස් පෙළ විභාගයේ සෙද්දාගේ ඉහළම මට්ටමින්. ඒකේ මෙරිට් ඇන් ඩිස්ත්‍රික් කෝටා එක හැමම තියේවි. ඒ බඳව ගන්නේ විෂයටම උගන්නලා ඒ විෂය සම්බන්ධයෙන් ගුරුවරයෙක් කරා. එතනින් එහාට පශ්චාත් උපාධිය යන්නත් පුළුවන්. මෙන්න මේක කරනකම් අපිට දැන් අද වෙනකොට එක එක පළාත් ඕන ඕන විදිහට ඒ තැන්වල කරලා ගුරු සහායක බඳව ගන්න. මේ ගුරු සහායක සංකල්පය ඇවිල්ලා තින්නේ විශේෂයෙන්ම දියුණු බටහිර රටවල් වල විශේෂ අධ්‍යාපනයේ දරුවෝයි සාමාන්‍ය දරුවෝ එක පන්තිය තියලා උගන්නනවා. විශේෂ අධ්‍යාපනයේ ඕනෑට වෙනම ගුරු සහායකවරයෙක් ඉන්න ඔයා බලා ගන්න. එහෙම නැතුව ගුරු සහායක කියලා ගුරුවරයෙකුට සහාය දෙන්න තව කෙනෙක් පන්තියක ඉන්න ඕනේ නැහැ. ඒක ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි දැන් මේක නිදර්ශන කාරණයක් හට අල්ලගෙන විවිධ විදිහට ගුරු කවදාවත් ස්වේච්ඡා ගුරුවරුන්ගෙන්වත් නියම විදිහට පුහුණු කරපු ගුරුවරෙක් නැතුව බෑ. සිංගප්පූරුවේ ගුරු වෘත්තියට එන්න ඉල්ලුවොත් 8 දෙනෙක් තේරෙන්නේ එක්කෙනයි. එක්කෙනයි තේරෙන්නේ. එච්චරට අමාරුයි සිංගප්පූරුවේ ගුරුවරෙක් වෙන්න. මම ඒක ඊට පස්සේ කියන්නම්. ඉතින් මට විශේෂම විෂමතාවයන් ගැන මේ සියලු දේවල් ගැන මම කිව්වේ ඒකයි. අන්තිමට ආව ප්‍රශ්නෙත් ඒකයි. මම ඊළඟට මගේ කතාවේ මේ කරුණු කියාගෙන යනකොට දැන් අපි ගත්තොත් එහෙම අයවැය ලේඛනයේ වෙන් කළා තියෙන මුදල්. දැන් මේක හරියට ගණනය කරගෙන නැහැ. අයවැය ලේඛනයේ අපි ගත්තොත් අධ්‍යාපන වැය ශීෂයේ අපි සාරාංශය ගත්තොත් ඒක තියෙනවා වෙන් කළා තියෙන මුදල බිලියන 232ක්. මුළු මුදල පුනරාවර්තන සහ මූලධන. මේක නෙමෙයි අධ්‍යාපන වෙච්ච මුළු මුදල. මෙතන තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙන ආයතන සඳහා පමණයි. ඕන්නමට ඒ ආයතනත් කියන්න පුළුවන් කියන්න ලේඛනයේ දිග වැඩි. උසස් අධ්‍යාපන ආයතන ටික තියෙනවා. ඊළඟට තව 19ක් තියෙනවා විශ්වවිද්‍යාල. ඊළඟට තියෙනවා විද්‍යා තාක්ෂණ පරේක්ෂණ ආයතන. තෘතිය අධ්‍යාපනට අදාළ ආයතන සියල්ලම 65ක් තියෙනවා. මේකට වෙන් වෙච්ච ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් තමයි බිලියන 232. ඒකත් පසුගිය වර්ෂයට වඩා බිලියන 31ක් වැඩි. අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කළා තියෙන මුදල. දැන් මේකට එකතු කරන්න ඕනේ මොකද්ද? පළාත් 9ක අධ්‍යාපනය තියෙනවා අපේ ඉතුරු ජනාධිපතිතුමා. මේ පළාත් 9ේ අඩුම ගන්න 130යි 40යි ප්‍රමාණයක් මුදල් වෙන් වෙන්නේ අධ්‍යාපනයේ. එහෙනම් එතන වෙන් වෙලා තියෙන මුළු මුදල් අරගෙන ඒකෙන් 130කට ගානේ හදන්න, එතකොට බිලියන 370ක් එනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල වෙන් වෙන මුදලත් අමාත්‍යාංශර වෙන් කළ තියෙන බිලියන 31ක් වැඩියෙන් මේ අවුරුද්දේ තියෙන මුදලත් එකතු කරලා ගත්තාම බිලියන 600කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් පුනරාවර්තන සහ මූලධන වියදම් මෙවරය වෙන් කළා තිනවා. ඒ තමයි මෙතෙක් වැඩි කළා තියෙන වැඩිම වියදම අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඊළඟට අපි ගත්තොත් මෙතන සඳහන් කරලා තිනවා අයවැය කතාවේ ඇමුණුම් වල මේක ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. කොටස් කීපයක් තියෙනවා. ප්‍රධාන සුභසාධක සහ සහනාධාර වැඩසටහන යටතේ පාසල් ළමුන් සඳහා සෞඛ්‍ය සුරක්ෂණය මිලියන 2000ක්, නුමලේ පාසල් පෙළපොත් මුද්‍රණය මිලියන 30000ක්, ගිය අවුරුද්දේ වෙලා තියෙන 4500, මෙවර 30000ක්. ඊළඟ නුමලේ පාසල් නිල ඇඳුම් මිලියන 3500, මොකද චීනෙන් 70%ක් නිල ඇඳුම් ලැබෙන. ඊළඟට ගත්තොත් දුෂ්කර ප්‍රදේශවල සිසුන්ට සපත්තු සඳහා 1,200,000ක්, පහසුවෙනිය ශිෂ්‍යත්වයට 1,938,000ක්, මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා 1,725,000ක්, රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලවල ලබා දෙන ණයවලට පොලිය ගෙවන්න 1,129,000ක්, පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍රවලට 1,010,000ක්, අනිත් එක තියෙන්නේ පාසල් පෝෂණ ආහාර වැඩසටහනට 1,019,100ක්. පහුගිය අවුරුද්දේ 4,500යි. බිලියන 19.1ක් අර එතුමිය සඳහන් කරපු පාසල් දරුවන්ගේ පෝෂණය දැන්ට දෙන්නේ 121යි. ලක්ෂ 10යි තව 34,000යි. ලක්ෂ 11කට ආසන සංඛ්‍යාව. ඒක ජනාධිපතිතුමාගේම උපදෙස් අනුව වෙනම කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේක 151 දක්වා වැඩි කරනවා අපි. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් දැන් අපි ක්‍රියාත්මක සම්පාදනය කරගෙන යනවා. ඒ නිසා මේවැය තියෙන ප්‍රතිපාදන එකතු කරලා නැහැ. ඒක නිසා ඒ කතාවේදී ඒ ටික කියවුනේ නැහැ. ඒක නිසා මම සඳහන් කළේ ඒකයි. දැන් ඊළඟට ඒ මම පෙන්නලා දුන්නේ අයවැය ඇස්තමේන්තු අනුව සංඛ්‍යාලේඛන අනුව කොහොමද ප්‍රතිපාදන වෙම් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ගැටලු. දැන් විදුහල්පති පත්වීම් මේ වෙනකොට එකක්වත් දෙන්න බෑ. විදුහල්පති 3. ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිනවා 168 දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් දීලා තිනවා මේ නඩුව විසඳනකම් කිසිම පත්වීමක් 3ට දෙන්න බෑ. දැන් ලොකු ප්‍රශ්නයක් මේක. 5,800ක් විදුහල්පති තනතුරු පුරප්පාඩු වෙනවා ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට. දැන් ඒක නිසා අපි රාජ්‍ය සේවක කොමිෂන් සභාවට ලිව්වා, නීතිපති දෙපාර්තමේන්තුවට කිව්වා, ලිව්වා. ඊළඟට පාර්ශවයන් ගෙනල්ලා සාකච්ඡා කරලා නඩුව සමතේකටපත් කරන්න කතා කළා පිටින්. ඒක දැන් අධිකරණයේදී මෝසමක් ඉදිරිපත් කළා, ඒක වෙන්න ඕනේ. දැන් ඒකට නිරීක්ෂණ ගන්න ගියාම රාජ්‍ය සේවක කොමිෂන් සභාව තේරුම් ගන්නෑ නඩුවක් සමතේකටපත් කරනවා කියන්නේ මොකද්ද, නඩුවක් කතා කරනවා කියන්නේ මොකද්ද කියලා. ඒක ජනාධිපතිතුමනි. උසාවි ගිහිනන්නේ ඒගොල්ලෝ දන්නේ. ඒක නිසා මම බොහොම අමාරුවෙන් අද වෙනකොට අවශ්‍ය ලේඛන ටික නීති නිලධාරි මගින් නීතිපතියකට යවලා මෝසම දාලා මේක සමතේකටපත් වුණොත් අධිකරණේ අපිට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ජනවාරි මාස වෙනකොට ওই 5,800 සම්පූර්ණ කරන්න විභාග තියලා ප්‍රතිඵල දෙනවා. ඒ සියල්ලත් එක්ක ඒකට උත්තර කරන්න පුළුවන්. ඊළඟට මම ගුරු අධ්‍යාපන කිසේවැ ගැන කිව්වා, ගුරු උපදේශක ගැන කිව්වා. ඊළඟට ගුරු පුරප්පාඩු පිරිවීම සඳහා අවසාන කැබිනට් පත්‍රිකාව දැන් සූදානම් කළා යවලා තිනවා. අපි ලබන සුමානේ ඒක අනුමත කරනවා. එතකොට දීප ව්‍යාප්ත විභාගයක් තිනවා උපාධිධාරීන්ට රාජ්‍ය සේවයේ ඉන්න ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සහ සංවර්ධන නිලධාරීන් සහ දැන් අභ්‍යාසලාභීන් හැට ඉන්න ඇයට තියලා පළාත් මට්ටමින් ප්‍රතිඵල නිකුත් කළා. ස්ට්‍රක්චර්ඩ් ඉන්ටර්වියු එකක් තියලා ඒ අයව ගුරු සේවයට ගන්නවා. අවුරුදු 3ක පරිවාසයක් මත අරගෙන අවුරුද්දක ඩිප්ලෝමාව සම්පූර්ණ කළාම අවුරුදු 3ක් ඇතුළත ජාතික අධ්‍යාපන ආයතනයේ 2-2 වැටුපේ යට ලැබෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි කරනවා. පුහුණුවටත් අපි සූදානම් කරලා තිනවා. ඒ අනුව මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරමු. සිසුන්ගේ පෝෂණය ගැන මම සඳහන් කළා. දැන්ට සිදුවන ක්‍රියාදාමය Save the Children, ඊළඟට USAID, World Food Program මේ ආදී වශයෙන් සම්බන්ධ කරගෙන තිනවා. අපි කොළඹ නගරේ නියම ව්‍යාපෘතියක් අද ක්‍රියාත්මක වෙනවා. පාසල් 144ක දරුවෝ 184,000ක් ඉන්නවා. ඒකේ පෝෂණය කොහෙත්ම ලැබෙන්නේ නැති අය තෝරගෙන එයාට පෝෂණ ලබා දෙනවා. ඊළඟට කවුන්සලින් කරනවා, ගුරුවරු පුහුණු කරනවා, විදුහල්පතිතුමන්ට වැඩමුළුවක් තියලා තිනවා, දෙමාපියන්ට වැඩමුළු තියනවා ඩ්‍රග්ස් ප්‍රිවෙන්ෂන්. දැන් ලොකු ආందోళනයක් තියෙනවා පාසල් තුලට අයිස් මත්ද්‍රව්‍ය යනවායි කියලා. හැබැයි කරු ජනාධිපතිතුමනි, අපි මේ පනත් සංශෝධනය කරනකොට විපක්ෂයක මන්ත්‍රීවරයෙක්වත් හිටියේ නැහැ. එක දවසේ සංශෝධන 9ක් සම්මත කළා අපි. 1983 අබින් විෂම ද්‍රව්‍ය පනත සංශෝධනය කළා. අයිස් ඇතුළු 178ක් විෂම ද්‍රව්‍ය උපලේඛනගත කරලා තියෙනවා. අයිස් ග්‍රෑම් 5ක් තියාගෙන අහුනොත් මරණ දඬුවම දෙන්න පුළුවන් අධිකරණයට. අපි ඒ විදිහට නීති සම්පාදනය කරලා තියෙනවා. මේවා සමාජය දන්නේ නැහැ. මේ දැන් සති 3කට කලින් කළේ කතානායකතුමා අස්සන තිබ්බා. දැන් උසාවියේ යන නීතිඥ මහතුරු සංශෝධනය කියවලා යන්න ඕනේ. නැත්නම් මරණ දඬුවම හම්බෙලා තමයි නවතින්නේ. මේ අපි කරපු ඒවා මේ 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 පාර්ලිමේන්තුව නොතිබ්බනම් මේක කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවේ අපි ආවේ ඒකට, අපි ඒ ටික කරලා තියෙනවා. ඊළඟට අපි මේ දරුවන්ට උපදේශනය, මාර්ග උපදේශ. ඊළඟට අපේ ජනාධිපතිතුමා අගමැති හැට ඉන්නකොට ආරම්භ කළා 13+ education. පාසල් 526ක් තෝරගෙන තිබ්බා. අද ඒවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අක්‍රියයි. අපි ඒව නැවත පණ ගන්නවා. මේ දරුවන්ට 13+ විතරක් නෙවෙයි ජනාධිපතිතුමනි, ඊට පෙර පාසල් හැරගිය දරුවෝ ඉන්නවා නම් 7, 8, 9 ඒගොල්ලන්වත් මෙතෙන්ට අරගෙන වෘත්තීය පුහුණුවට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන් යනවා අපේ වෘත්තීය පුහුණුව ආයතනත් එක්ක එකතු වෙලා. මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අපි ප්‍රජා පොලිස් ඒකක සම්බන්ධ කරගෙන පොලිස් පුත්තුමාට දැනුම් දීලා කලාප මට්ටමින් එය සම්බන්ධ කරගෙන ඒවත් ඒ වැඩපිළිවෙලට ගන්නවා. මේ වෙනකොට පළමු පාසල් වාරයේ ලබන අවුරුද්ද පටන් ගන්න මාර්තු අග ඒකේ නිලැඳුන් ලබා දෙන වැඩපිළිවෙලේ චීනෙන් ලැබෙනවා 70%ක්. අපි ටෙන්ඩර් කැඳවලා පිරිනමලා තිනවා ඉතුරු 30%ට. අපි මාර්තු මාස වෙනකොට නිලැඳුන් බෙදලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. චීනයේ පළවෙනි තොගය 3 සතිය ලැබෙනවා දෙසැම්බර් මාසේ. අපිට දැනුම් දීලා තියෙනවා පෙළපොත් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට $9,902,000 මේ වෙනකොට ඉන්ඩියන් ග්‍රේට් ලයින් එකේ දැන් අනුමත වෙලා තිනවා. පෞද්ගලික අංශයේ තවත් $22,000,000 ප්‍රමාණයක් දැනටත් එය වැඩ කටයුතු ආරම්භ කරලා තිනවා. ඒ නිසා මාර්තු මාස වෙනකොට පෙළපොත් මුද්‍රණය අවසන් කරන්නට ඒ අය එකඟ වෙලා තියෙනවා. අභ්‍යාස පොත් උපකරණත් අපි අඩු ආදායම් ලාභීන්ට අපේ සමුද්ධි වැඩසටහනත් එක්ක එකතු කළා. සමුද්ධි ලබන දරුවන්ට මේ අභ්‍යාස පොත් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් දැන්ට අපි සාකච්ඡා කරලා තිනවා. ඊට අමතරව වෙනත් අනුග්‍රහයන් මගින් තවත් පිරිසකට දීලා අඩුම තරමේ ලක්ෂ 12කට, ඒ කියන්නේ 130ක දරුවන් ප්‍රමාණයකට අභ්‍යාස පොත් පාසල් උපකරණ මේ රජයේ ප්‍රතිපාදනවලින් තොරව ලබා දෙන වැඩපිළිවෙල මේ වෙනුවට මම සංවිධානය කරන් යනවා. මාර්තු මාසෙ තමයි ඒක දෙන්න අවශ්‍ය වෙලා තින්නේ. ආනයන කරන අයට අවශ්‍ය සහයෝගයත් අපි ලබා දීලා තියෙනවා. සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ නියම ව්‍යාපෘතිය අපි ලබන මේ 23 පටන් ගන්නවා පාසල් 200කින්. 2024 ඉඳලා 30 දක්වා අපේ STG Goal 4 හතරවෙනි ඉලක්කය තමයි තිරසර සංවර්ධන ඉලක්කවල ගුණාත්මක අධ්‍යාපනය, සැමට අධ්‍යාපනය. ඒ සඳහා වැඩපිළ අපි සකස් කරලා තිනවා. ඒ වෙනකොට ගන්න ප්‍රාථමිකංශය වෙනම, 6-9 වෙනම, ඊට 10-13 ඊට සමගාමී වෘත්ති අධ්‍යාපනය, ඊට සමගාමීව උසස් අධ්‍යාපනය අපි කොටස් තුනට වෙන් කළා. ඒ අය කරගෙන යනවා. ඒකේ පළවෙනි එක පළාත් 9ම ගරු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා. අපි ඊයේ අවසන් කළා පළාත් 9ම. මේකේ සාමාන්‍ය අවබෝධයක් ලබා ගන්නටත් එතනින් එහා පරිපාලනය පිළිබඳ ප්‍රතිසංස්කරණ අපි පල්ලෙහා පටන් ගන්න පාසල් පොකුරු වලින් පාසල් පරිෂද එතන දින ලීඩ් ස්කූල් එකක් හෝ දෙකක් ඒක බලා ගන්න වෙනම විදුහල්පතිවරයෙක් පත් කරනවා. ඊළඟට සම්පත් ඒ පරිෂදේ තුල බෙදා ගන්න පුළුවන්. කිසිදු පාසලක් හුදකලා වෙන්නේ නැහැ. දරුවෝ 50ට අඩු පාසල් තියෙනවා, 100ට අඩු පාසල් තියෙනවා, 3500ක් 1-5 මේවා පොකුරට අයත් වුණාම ඒ පොකුර තුල සම්පත් කළමනාකරණය කරගන්න වඩා පහසුයි. ස්කූල් බෝඩ් 550ක් හඳුන්ලා දීලා අධීක්ෂණය විධිමත් කරනවා. කලාප සංඛ්‍යාව 100 ඉඳලා 120 වැඩි වෙනවා. CRC සෙන්ටර්ස් ගන්න, කම්පියුටර් රිසෝස් සෙන්ටර්ස් ගන්න තිබුණ 82ක දැන් 96ක් කරලා තිනවා. ඒක 120ක් කරනවා. සෑම කලාපයකටම ගුරු මධ්‍යස්ථානයක් සහ පුහුණු කිරීමේ තාක්ෂණයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථාන එක බැගින් අපි නිර්මාණය කරනවා. ඊළඟට මම පැහැදිලිව කියන්න ඕනේ මේ පොතේ තියෙන මේ පොතේ අපේ ඩලස් සලාපති මහත්මයා දන්නෝ වතුමල්ල සම්බන්ධ වුණා මේකේ යෝජිතා කළා තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කාලීනව ගලපාගෙන ඉස්සරහට ගෙන යාමේ වැඩපිළිවෙල අපි නියුක්තව ඉන්නෝ මේකේ විද්වතුන් ගණනාවක් එකතු වෙලා තමයි මේක හැදුවේ. ඒතර UNESCO සංවිධානයේ නිර්වචනය කළා තියෙනවා. මෙන්න මෙහෙම. According to UNESCO, the education that is designed to develop learners general knowledge, skills and competencies, and literacy and numeracy skills. සරලම එකයි. ඊට පස්සේ වෙනම ප්‍රාථමික අධ්‍යාපනය. ඊළඟට පෙරපාසල්. ඊළඟට ජූනියර් සෙකන්ඩරි. ඊළඟට සෙකන්ඩරි. ඊට පස්සේ තමයි නිත්‍යව ටික එන්නේ. ඒක මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දැන් UNESCO සංවිධානය දැන් මාසයකට කලින් නිකුත් කරපු මේ වාර්තාවේ මේක කියන්නේ reimagining our futures together. මේකේ in between lines තියෙනවා a new social contract for education. නව සමාජ ව්‍යුසුමක් අධ්‍යාපනය සඳහා. මේක කතා කරන්නේ education reforms නෙමෙයි දැන්. පරිච්ඡේද ගණනාවක් තියෙනවා මම කියන්න යන්නේ නැහැ. Education transformation. There's a difference between reforms and the transformation. I don't want to explain it in detail. But now we have to go for transformation. Adhyapane parivartanayakata api yannone ilanga avurudu 7 me parivartane sahada degunayak vegen api yannone me wedi hitiyange aitiwasyan gana katha karagena inna giyot laksha 42k daruwange aitiwasyan nathi wenne me hamoma katha karanne parliament wewilla deemana wedi karanne vishamathawa iwat karanne ow karanna one habai pramukathawa ekotana panti kamare igenwima සූදානම් වෙන්න ඕනේ පන්ති කාමරේ උගන්වන්න දැන් තියෙන ක්‍රමවල යම් වෙනස්කම් වෙයි. එක පහදක්වා ටර්ම් ටෙස්ට් නැති වෙයි. වර්ෂ අවසානයේ විතරක් විභාගයේ තියෙයි. දරුවන්ට පාසලේ පන්ති කාමරේ ලකුණු ප්‍රමාණයක් උපයා ගන්න වෙනවා. විභාග කේන්ද්‍රීය ක්‍රමයේ වෙනස් කරන්න වෙනවා ක්‍රමානුකූලව. අද ඕස්ට්‍රේලියාව ගත්තොත් සාමාන්‍ය අධ්‍යාපනයේ 70%ක් පන්ති කාමරයේ තිබෙන පන්ති කාමරය තුල ලකුණු දෙන්න. දරුවෝ කාණ්ඩ වශයෙන් ගොනු වෙන්න 30යි විභාගයට ලැබෙන්නේ. දැන් සමහරු කියනවා ෆින්ලන්තයේ හොඳ අධ්‍යාපන ක්‍රමයක්. ඔව්. මම ෆින්ලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් කියුවා. ඉන්දියාවේ අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්තිය Education Policy for India 2020. කොයි දහනමිනුත් පස්සේ. ඊළඟට Singapore. ඊළඟට STEM Education. STEM Education එක අපි දැන් task force එක දාලා STEM unit එක පටන් අරන් ලබන අවුරුද්දේ පළවෙනි වාරයේදී 6 10 වී පටන් ගන්නවා STEM education. මේක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ දැන් මම පෙන්වන්නේ මේ සභාවේදී මම මුලින්ම පෙන්වලා දුන්නේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ටික අපි දැනුවත් කළේ. ඊටු ටිකට දැන් ක්‍රමානුකූලව යනවා. මේ විද්‍යාව 10 ශ්‍රේණි. බලය සහ චලිතය. දැන් මේක ගත්තොත් මුලින්ම කියලා තිනවා අර ලන්ඩන් වල තියෙන පාසල්ල පොත්වල වගේ දැන් මේකේ මෙම පාඩම අවසානයේදී ඔබට මෙන්න මේවා පුළුවන්. අන්තර්ගතයේ මේක. මොඩියුලේ මෙන්න මේ විදිහටයි ඉගෙනෙන්නේ. මේ සියල්ලම තියෙනවා. මේකේ නිව්ටන්ගේ නියම සියල්ලම තියෙනවා. ඊටාම සරලව පැහැදිලි කරලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමු. දැන් මේ බලන්න. අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනඥයෝ ඒ විදේශ රටවල්ලේවත් ඉන්ටර්නෙට් එකෙන් බලලා ගෲප්ස් වෙලා කතා කරලා කරන්නේ මේ නිකන් කරන්නේ නැහැ. පන්ති කාමරෙන් එළියට ගියාම STEM education එකේ ප්‍රායෝගිකව දෙන දේ උගන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක. ගම මේක මේ හදලා තියෙන එක මොඩියුල. මේවා සංශෝධනය වීමකට යටත්. ඔව්. දෙදා සුසිය හතර තමයි 1-6-9 ක්‍රියාත්මක වෙන්නේ. ඒක සර්කල් එකක්. ඒක ඔබතුමා දන්නවා ඒවා 1-1-5 එනකොට 6 සූදානම්. පය යනකොට 9-10 සූදානම්. 10 වල උසස් පෙළ ඉවරනකොට විශ්වවිද්‍යාලයේ සූදානම් වෙන්න ඕනේ. ඒකට අපි 1300ක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ විදේශ රටවල ඉන්න අපේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකේ වෙබ්සයිට් එකේ ඉන්නෝ. මේ ළඟදී අපි මහාචාර්ය කණ්ඩායමක් එකට පත් කළා, කොන්සෙප්ට් පේපර් එක හදලා එයාගේ සහයෝගය අරගෙන විශ්වවිද්‍යාලයේ පාඨමාලා නවීකරණය වෙන්නේ කොහොමද? දැන් අපි කතා කරනවා ඉමර්ජන් ටෙක්නොලොජිස්, නැනෝ තාක්ෂණය. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදද්දී මුදල් වෙන් කළා, තිස්සතරණ මැතිතුමා ඉන්න කාලේ හැදුවා. මේක මම විෂය භාරව ඉන්නකොට PhD කරපු ළමයි 38ක් හිටියා පරේෂකේ. දැන් ඉන්නේ 12යි. එයා අපෝ එක හදන්න වෙලා. අන්ඩර් යුටිලයිස්. එතනම හැදුවා බයෝටෙක්නොලොජි, ජෛව තාක්ෂණ. එතනින් එනවා ග්‍රැෆයිට්.
දැන් අපි දන්නවා මේ ලංකාවේ හැම අමාත්‍යවරයෙක්ම මේ අපි උපන්දදා ඉඳලා ප්‍රතිසංස්කරණ කතා කරනවා.
ඔව්.
ඔබතුමාගේ එනක ඊළඟ ඇමතුමා වෙනස් කරනවා, ඊළඟ ඇමතුමා ඊළඟ ඇමතුමාගේ වෙනස් කරනවා. එකට ජාතික ප්‍රතිපත්තියක් ඇතුළු ස්ථාවරව යමක් කරන්නේ කවදද කියන අදහස මම දැනගන්න කැමතියි.
ස්ථාවරව පටන් ගන්නවා 2023. මේ වෙනකොට 2023 සිට 33 දක්වා. ඒකට මම ඔබතුමන් ළඟාවට එනවා පාර්ලිමේන්තුවට. ඒක සම්මත කරලා දෙන්න. මම පෙන්වන්නම් අපේ රටේ පළවෙනි අධ්‍යාපන පනත. රාජ්‍ය මන්ත්‍රණ සභා කාලේ. ඔව් හරි, ඔබතුමත් එක්ක එකඟ වෙනවා.
පාසල් යන කාලේ ගරු ජනාධිපතිතුමා කාලේ අධ්‍යාපන දවල පත්‍රිකාවක් දැම්මා. ඒක කඩාකප්පල් වුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැම අවස්ථාවකම කවුරු හරි ඇවිල්ලා ඒක නවත්තනවා. මම අහන්නේ ඒක එසේ කිරීම නොකිරීම සඳහා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ස්ථාවර වැඩපිළිලක් මුල සිට අග දක්වා ගෙනාවේ නැත්නම් ඔබතුමත් ප්‍රලාපයක කොටස්කාරයෙක් විතරයි වෙන්නේ.
නෑ, ප්‍රලාපයක කොටස්කාරයෙක් වෙන්නම් මම මේක ආරම්භ කරනවා. ඊට පස්සේ ඕන කෙනෙකුට ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහට ඉඩ තියලා මම පෙන්වලා දෙන්න හැටි ඔබතුමා අහපු නිසා නීතිය අපේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 1939 අංක 31 තමයි an ordinance to make better provision for education and to revise and consolidate the law relating to thereto. මේක පළවෙනි එක. ඊළඟට එනවා 1947 CWW කණ්ණංගර අවුරුදු 14ක් කමිටුවක සාකච්ඡා කළා. නිදහස් අධ්‍යාපන පනත ගෙනාවා ordinance number 26 of 1947. ඊළඟට ආවා education act number 35 1973. මෙන්න මේ විදිහට ආපු මේවා වෙනම කමිටුවක් මගින් මේවා පරිශීලනය කළා. මේවා අවශ්‍ය සංශෝධනත් එක්ක දැන් ඒකත් අපි අවධානය යොමු කරලා වැඩ කරගෙන යනවා. ඊළඟට අපි පාර්ලිමේන්තු උපදේශකාරක සභාව තිනවා. ඊට පස්සේ එතනින් එනවා ආංශික කාර්ය සභා ටික දැන් පිහිට වෙනවා. ඒවැය තවදුරටත් ප්‍රතිපත්තිය සාකච්ඡා වෙනවා. මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේවට අවශ්‍ය සංශෝධනත් එක්ක පනතකින් නව අධ්‍යාපන පරිවර්තන සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්තිමේ තීන්දුව අරගෙන ඒක පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කරනවා. දැනට සම්පාදනය කරලා තින්නේ ජාතික අධ්‍යාපන කොමිසම විසින් 2023-33 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති. ඒක සකස් කරලා තින්නේ 1981 දිවංගත ඇතුළත් මුදලි මැතිතුමා තමයි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පනත ගෙනාවේ පාර්ලිමේන්තුවට. එදා ඉඳලා අද දක්වා කවුරුන් නොදන්නවා වුණාට අවුරුදු 4කට වතාවක් සමීක්ෂණ කළා, පර්යේෂණ කළා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනවා. ප්‍රශ්නෙත ඉන්නේ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගත වෙමින් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අපි හදලා තියෙන්නේ. අපි අලයින් කරලා තිනවා ප්‍රතිපත්තියත් එක්ක ප්‍රතිසංස්කරණය. හැබැයි ඒක ජාත්‍යන්තර මට්ටමිනුත් පිළිගන්න මට්ටමට. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ විශාල වැඩ කොටසක් අපි මේ වෙනකොට කරගෙන යනවා. මම ඒ ගැන සඳහන් කළේ ඒකයි. තව කොච්චර වෙලා තිබුණද කතා නැහැ.
අපි නිසා
මම මගේ ඔහො කාලය අවසන් වෙගෙන යනවා. ගරු ජනාධිපතිතුමා තිනු නිසා මම හිතනවා කරුණු රාශියක් ගැන මම කරුණු දැක්වුවා. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නෝ, එතුමා ඒ ගැන විශේෂයෙන් කරුණු දක්වાવી. ඒ වගේම පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නෝ, එතුමා කරුණු දක්වાવી. ඊළඟට වතු පාසල් සහ ඒ අධ්‍යාපන සේවා සම්බන්ධයෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නෝ, එතුමා කරුණු දක්වાવી. මෙන්න මේ විදිහට ඊළඟට වෘත්තීය පුහුණු පැත්තෙන් ගන්නව නම් අපි විශාල ප්‍රතිසංවිධානයක් කරගෙන යනවා. VTA එක, NITA එක, අනිත් කමිෂන්ස්, ඊළඟට විද්‍යා තාක්ෂණ පර්යේෂණ, මේ සීළු ආයතන ඒක රාශි කරගෙන නිරන්තර අපේ සාකච්ඡා මාර්ග තුලින් විද්වතුන් සමග සාකච්ඡා කළා. මේ සියල්ල එකට ගැළපෙන මට්ටමට යනවා. බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණත් එක 6 වෙනි ශ්‍රේණියෙන් උඩට කැරිය ගයිඩන්ස් ආරම්භ කරන්න. එතකොට ග්‍රේඩ් 9 එකේදී තීන්දුව කරන්න පුළුවන් තමන් යන පාත් එක මොකද්ද කියලා දරුවා. වෘත්තීය පුහුණුවට යනවද? උසස් අධ්‍යාපනයට යනවද? කුමන විෂය ධාරා පැත්තටද යන්නේ කියන එක. ඒ වගේම පාසලේ පන්ති කාමරය ප්‍රීතියෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන්. විභාගවලට තියෙන බර අඩු කරනවා. එතකොට පෙළපොතේ බර ඉබේට අඩු වෙනවා. මේ මොඩියුල් සාහම කොහොමද අඩු වෙනව? මොඩියුල් එකක් ඉවර වෙනකොට ඒක අභ්‍යාසයක් කළා. ඒක ඇසස්මන්ට් එකක් කළාම ඒකේ ලකුණු ටික දීලා ඉවරයි. ඊට පස්සේ මේක අවුරුදු දෙකේම උස්සන් යන්න ඕනේ නැහැ. ඉතින් ඒ වටේ තමුන්නාන්සලා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම මගේ කතාව අවසන් කරන්න මම එක්තරා පීටර් ඩ්‍රකර්ගේ වදනක් සදාන් කරමින් මම අවසන් කරන්න ලෑස්ති. මේ මට කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා The 20th Century and Fourth Industrial Revolution and Updating says මෙන්න මෙහෙම කියන I quote The only skill that will be important in the 21st century is the skill of learning new skills. Skill of learning new skills. Everything else will become obsolete over time. Peter Drucker. ස්තුතිවන්තයෙනවා ගරුකතා නායකතුමනි. අවශ්‍ය වෙලාවේදී පැහැදිලි කිරීම කරන්න පුළුවන්.
ඔව්. ගරු අධ්‍යාපන ඇමැතිතුමා මම හිතන්නේ ඉතාමත් වැදගත් ප්‍රවේශයක් සඳහා වන ආරම්භය සඳහන් කරා. පහුගිය සති කිහිපෙම මේ සභාවේ මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි ගරු අධ්‍යාපන ඇමැතිතුමනි නිදහස් අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයේ යෙදීමේ නිදහසක් තියෙන්න ඕන. අධ්‍යාපනයේ යෙදීම ඒ වෙනුවෙන් තියෙන බාධාවන් සම්බන්ධව පහුගිය කාලේ කතා වුණේ පාසල් උපකරණවල මිල ඉහළ යාම සහ සෙස්බද්ද තුල මේ උපකරණ තවත් ඉහළ යන්න පුළුවන් කියන කාරණා ඔබතුමා සඳහන් කරා. ගිය සතියේදී ඊළඟ කැබිනට් මණ්ඩලයට මම පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා. නමුත් බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වීරයා විතර බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා ඊයේ දවසේ පෙරේද දවසේ ප්‍රකාශ කරා කැබිනට් මණ්ඩලයට එහෙම එකක් ආවේ නැහැ කියන එක. ඔව්. ඒක නිසා ඔබතුමාගේ මම හිතන්නේ මේ මොහොතේදී මම හිතන්නේ ඊළඟ මොකද මේ සෙස්බද්දේ මේ කාරණා දැම්ම අයින් නොකරොත් ගරු ඇමැතිතුමනේ දැම්ම අයින් නොකරොත් මම හිතන්නේ ඉතාමත් වේගෙන්
ඔව් කැබිනට් පත්‍රිකාව ගියාම ඒක ෂෙඩියුල් එකට තමයි එන්නේ. ඒකේ නිරීක්ෂණත් එක්කට භාණ්ඩාගාරය සහ අදාළ ආයතනත් එක්ක ඒකට සති දෙකක් විතර යනවා. ඒක බොහෝ වෙලාවට ලැබෙන සමුදගණි. ගිය සමුද ගත්තේ නැති එක තමයි එතුමා සඳහන් කළේ.